ගරු ජගත් විතානගේ විතාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් පවතිනවා.
ගරු සභාපතිතුමනි, තුමිනි, මම මේ වෙලාවේ අයවැය ලේඛනය ගැන අදහස් ප්‍රකාශ කරන්න කලින් මම කියනවා 2025 අයවැය ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දේවල්. වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මැති අමිතරා නිතර කියන දෙයක් තමයි අපි බාරගත්තේ බංකොලොත් රටක් කියලා කියන්නේ. ඒක මෙන්න මෙහෙම කියනවා. 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සමග 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සාධනීය වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 2023 කාර්තුතුල වාර්තාව 101.1 වර්ධනය 2024 වර්තේ සමාන කාල පරිච්ඡේද තුලදී ආර්ථිකයේ 105.5කින් වර්ධනය විය. මේ කියන්නේ අයවැය ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2025. ඊට පස්සේ මට පැහැදිලි කරගන්න එකක් තියෙනවා. මම ඔබතුමා ළඟින් අහනවා. අදාළ ඇමතිවරු ඉන්නවා නම් මට උත්තරයක් දෙන්න. මට අහන්න අයිතියක් තියෙනවා සහ මට දැනගන්නත් අවශ්‍යතාවය තියෙනවා. මෙතෙන්දී මෙන්න මෙහෙම ඡේදයක් තියෙනවා. වැට් ඇරියස් නොගූ බදු සුනාමි ව්‍යාපෘති අධිකාරණයේ කාලයක් කරපු සමාගම් වලට බදු කපා හරිනවා. පත්මන් ජනාධිපතිතුමා මේ කාලයේදී කැබිනට් ඇමතිවරයෙක්. කවුද මේ සමාගම් වල අයිතිකාරයන්? අපිට මේ පිළිබඳ සාධාරණ සැකයක් තියෙනවා. මට තියෙනවා ඒක දැනගැනීමේ අයිතියක්. මේක හැබැයි ඉංග්‍රීසියෙන් විතරයි මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ. Value added tax areas as per records of Commissioner General of Internal Revenue in respect of projects carried out by construction contracts of tsunami projects will be written off. ඒ කියන්නේ මේක කපා හරින තීරණය කළා තියෙනවා කියලා මෙන්න මේ ප්‍රතිආයවේ කතාව 2025 තියෙනවා.
පැහැදිලි කිරීම බොහොම ස්තුතියි. පැහැදිලි කිරීමක් කරන්න, සුනාමි ව්‍යසනයෙන් පස්සේ ලංකාවට අතිවිශාල ආධාර ප්‍රමාණයක් ලැබිලා රට නැවත ගොඩනගන්න ඒ පැමිණිච්ච පුද්ගලයන්ගේට චාර්ජ් කරලා තියෙන ටැක්ස් එකෙන් කොටසක් තමයි ඇරියස් වෙලා දැන් මේ අවුරුදු බර ගාණක් වෙනවා තිබිනා. ඩිස්පියුට් එකක් විතරයි මේ ඒ සුනාමි වැඩපිළිවෙලෙන් රට ගොඩ දාන්න ආපු පිරිසකගේ අට අවශ්‍ය බදු වලින් කොටසක් තමයි උතන සඳහන් වෙන්නේ. දැන් වසර ගණනාවක් තියෙනවා ඩිස්පියුට් වෙවි රිකවර් වෙන්නේ නැතුව. ඒකට විසඳුමක් විදියට තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ව්‍යාපාරිකයන්ට බදු සාහන දෙන දෙයක් නෙමෙයි ගැන නෙමෙයි මෙතන පැහැදිලි කිරීමක් කරේ ඔබතුමාට.
එතකොට ඒ එමුතුමනේ ඒ ආයතනද ඒ පුද්ගලයෝද එහෙම අපිට දැනගන්න පුළුවන්ද ඉදිරියේදී?
ඒ පිළිබඳව දැනුවත්
කිරීම සාහනේ දීලා තියෙන
ඒ පිළිබඳව දැනුවත් කිරීමක්
කරා. ඒ සාහනේ කොපමණ මුදලක්ද? වටිනාකම කොතරම්ද?
ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මම අර පැහැදිලි කරා වගේ මේක මේ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ආයතනයක් ඉලක්ක කරගෙන දෙන සාහනයක් නෙමෙයි. සුනාමි වැඩපිළිවෙලේදී රට නැවත ගොඩනැගීම සඳහා දායක වෙලා විදේශයන් වලින් ආධාර ගෙනෙල්ලා රටේ වැඩ කටයුතු කරපු පිරිසට ඒවට ඒ බඩු ගේන වෙලාවේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ආම්පන්න යන්ත්‍ර සූත්‍ර ගේන වෙලාවට එහෙම චාර්ජ් කරපු ටැක්සස් වගේක් තියෙනවා අය නොවි අන්නේ සම්බන්ධයෙන් තමයි මේ සහනය දීලා තියෙන්නේ රටට දීපු ඒ සහනය වෙනුවෙන්.
මම මෙතෙන්දී මේක බලලා කතා කරන්නේ මේ වැට් සහනය මේ වැට් බදු සහනය අපේ ජනතාවට ලැබුණේ නැහැ. මාලිමාවේ ආණ්ඩුව NPP ආණ්ඩුව පොරොන්දු වුණා වැට් සහනය ලබා දීලා ජීවන බර අඩු කරන්න, බඩු මිල අඩු කරන්න, පොහොර මිල අඩු කරන්න. ඒක මේ අයවැය ලේඛනයේ කිසිම තැනක සඳහන් නොවෙද්දී මේ වගේ ප්‍රකාශයක් මේකට සඳහන් වීම හින්දා තමයි මට පුදුම හිතුණේ මේ වගේ දෙයක් කොහොමද ඇති වුණේ කියලා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ගණනය කිරීම මේ විශේෂිත පුද්ගලයෝ කවුද කියලා දැනගන්න අපිට ඉදිරියේදී ලැබෙයි කියලා ඒක මට කියන්න තියෙන්නේ. පහලට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ සමාජයට ගියොත් බිම් මට්ටමට ගියොත් ඇත්ත වශයෙන්ම ජීවත් වෙන අමාරු. බඩු මිල වැඩි, පුදුමාකාර විදිහට මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. ඒක අපි ඔක්කොම පිළිගන්න ඕන. මේක කොයි ආණ්ඩුව තිබුණත් ඇත්ත බිමේ ඇත්ත තමයි යෝක. ඒ නිසා මම කියනවා දැන් මේ දවස්වල ලොකු භීතිකාවක් ඇති වෙලා තියෙනවා. හැම දෙනාම බියපත් වෙලා ඉතින් ජාතික ආරක්ෂාව පිළිබඳව මම කියන්න යන්නේ නැහැ. අද අර මන්ත්‍රීතුමා කියපු එකට මම කියනෝනේ මං හොතර අත්දැකීම් ලැබපු පුද්ගලෙක්. පාතාලයෙන් වෙඩි තියලා අවුරුදු 22ක් වෙනව මට. මේ වෙඩි උණ්ඩ මගේ මේ පැත්තෙන් ගිහලා මෙහෙන් ඇහිලා. ඒ වෙඩි තියපු උණ්ඩ පොලිසියෙන් අල්ලගත්තා. 9mm උණ්ඩ අල්ලගත්තා. T56 අල්ලගත්තා. මම නාවික හමුදාව හිටපු ඉඳන් මං මේ ස්පේස් ටු ස්පේස් ගහලා ජීවිතේ ආරක්ෂා කරගත්තා. දැන් අදටත් ඒ මිනිමරු නිදල්ල ඉන්නවා. මේ අධිකරණ පද්ධතිය අධිකරණ අමතුමා හිටියා නම් හොඳයි. අධිකරණ පද්ධතියේ මේ කල්යන ක්‍රමයේ නිසා අවුරුදු 22ක් යනකුනුත් මිනිමරු නිදල්ල ඉන්නවා. මට පේන්න ඉන්නවා මේ පාතාල කණ්ඩායම. ඒතර කෝ ආරක්ෂාව. ඒ නිසා මම කියනවා අපේ මේ ආණ්ඩුවට ඕගලන්ට බලයක් තියෙනවා. 3-2කටත් එහාගේ බලයක් තියෙනවා. විශේෂිත වූ අධිකරණයක් කරපීටෝල. එහෙම නැත්නම් මේ කඩිනම් අවුරුදු 4-5ක් ඇතුළත වත් මේ වගේ ත්‍රස්තවාදීගේ ත්‍රස්තවාදී කියලා තමයි මිනිමරුවා පාතාලය මර්ධනය කරන්න ඕගොල්ලෝ කටයුතු කරන්න ඕන. ඒ වගේ මම පෞද්ගලිකව යෝජනා කරනවා. සමහර විට ඊළඟ බිල්ල මම වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව යෝජනා කරනවා. ඔප්පු වුණොත් මිනි මරනවා නම් අනිවාර්යයෙන්ම මරණී දණ්ඩ මෙහෙම යුතුයි. එහෙම නොකර මේ රට බුදා ගන්න බෑ. මේකම වගකීමෙන් කියන ප්‍රකාශය. ඇයි අපි මිනි මරන දිර සද්ද නොකර ඉන්නේ? හැම වෙන ජනාධිපතිවරයෙක්ම මේක අත්සන් කරන්න නැතුව ඉන්නවා. මේ අත්සන් කිරීම නොතිබීම තුලින් මේ රටේ පාතාල කන්නෑම් බිහි වෙලා බය නැහැ මිනි මරන්න. හරියට සතෙක් ඝාතනය කරන වගේ මහමග. මේ ඝාතන කීයක් සිද්ධ වෙනවද? මේ ඊයේ පෙරද ගත්තොත් එහෙම කීයක් ඝාතන සිද්ධ වෙනවද? ඒ නිසා මේ ගැන මම මගේ වගකීමෙන් යුතුව කියනවා. මම මගේ ජීවිතේ නැති වුණත් ඊළඟ බිල්ල මම වුණත් මම පාතාලේ ඉලක්කයක් වෙලා තියෙන මිනිස්සෙක්. මම කප්පම් දෙන්නේ නැහැ. ඒක තමයි ඉලක්ක වෙලා තියෙන්නේ. ව්‍යාපාරිකයෙක්. ඒක තමයි හේතුව. ඒ නිසා අවුරුදු 22ක් තිස්සේ මම බලාගෙන ඉන්නවා සාධාරණ වෙනකම්. ඒක ආණ්ඩුවකට ලඟු වෙන්නේ නැහැ. කිසිම ආණ්ඩුවකට ලඟු වෙන්නේ නැහැ. මම කියන්නේ ඕගලන්ට කරන්න පුළුවන් දේ අසීමිත බලයක් තියෙන එක කරන්න. ඒ නිසා මම මේ අස්වැසුම ගැන කතා කරනවා. අස්වැසුමේ ඉන්නවා අපේ මේ සභාපතිතුමා ඉන්නවා අගලවත්තේ අපේ මන්ත්‍රීතුමා. මම අගලවත්තේදි කිව්වා ඔයගොල්ලෝ ඩිජිටල් කරනේ කරනවා කියලා කියනවා. හැකියක්මනි පටන් ගන්න. පටන් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි බැංකුවයි එකට එකතු කරන්න ඩිජිටල් කරන්න. මොකද දන්නවද? අස්වැසුම ගන්න කට්ටිය මාස 10කට සැරයක් 11කට සැරයක් ගිහිල්ලා අස්වැසුමේ දීමනාව අරන් එනවා. ඒ අතරතුර ඒ මිනිස්සයාගේම 140-50-60 ස්ථීර තැන්පතු ඒ බැංකුවෙම තියෙනවා. ඒ බැංකුවේ ඉන්න නිලධාරීන් මගෙන් අහනවා ජගත් මහත්තයා කොහොමද අපි වැඩ කරන්නේ? මේක අසාධාරණයි. කොහොමද වැඩ කරන්නේ? අර මිනිස්සු අච්චර ගාණක් ගනිද්දි ස්ථිර තැන්පතු උත්තේද්දි අස්වැසු මරන් එළියට බහලා යනකොට අපි කොහොමද වැඩ කරන්නේ කියලා අහනවා. අපෙන් උපයන විට බැද්ද කැපෙනවා. අර මිනිස්සයා පාසුකම ගන්නවා. ඒ නිසා මේ අසාධාරණය නවත්තන්නම ඕන. මොකද ඇත්ත වශයෙන්ම අයිතිකාරසම ලැබෙන්න ඕන මිනිහට ලැබෙන්න ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. ඒ නිසා මෙන්න මේ දේවල් කඩිනම් කරන්න ඕන. අපි 요거 පෙන්වලා දුන්නට වැඩක් නැහැ. ඒකට හරි උත්තරයක් ලැබෙන්නේ නැත්තම් මෙන්න මේවා අපි හොයමු. මෙන්න මේක අපි නීතිගත කරමු. අපි ඒ සඳහා උපරිම දායකත්වය දක්වන්න. මම නම් පාර්ලිමේන්තුවේ මං කිව්වා පළවෙනි කතාවේ වරප්‍රසාද ගන්න නෙමෙයි, මට කිසිම වරප්‍රසාදයක් ඕනේ නැහැ. මම ඉන්නේ මට ඉලක්ක ඔක්කොම අරගෙන ඉවරයි. මට මැරෙන විතරයි තියෙන්නේ. කොයිලාට මැරෙනවා කියලා මම දන්නෝ. ඒ නිසා අපේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කප්පාදු වෙනවා මගේ ඇස් දෙකට දකින්නකොට. මගේ නෙමෙයි, විපක්ෂය කරන්න මේ මම කල්පනා කරන්නේ. අපේ මන්ත්‍රීවරු අවසක්ෂේරු වල ඉවරයි. හැමතිස්සෙම මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ අපේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කපන එක ගැන. පුළුවන් අහිංසක මන්ත්‍රීවරයෙකුට ඔච්චර ඉන්නවද අහිංසක? මම නම් කියන්නේ වාහනයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් රජේසියෙකුට වාහනයක් ගන්න පුළුවන්ද? මොටර්සයිකලයක් ගන්න පුළුවන්ද? ත්‍රිවිල්ලයක් ගන්න පුළුවන්ද? ත්‍රිවිල් එකක් 120යි. අර මාරුති කාර් එකක් එහෙම නැත්නම් විසල් එකක් 250යි. කොහොමද මේ රජේසියෙකේ හිතන්නේ වත් ඒ ගැන? ඒ නිසා මෙන්න මේවා සාධාරණීකරණය වෙන්න ඕන. අපි අපිටම වෛර කළ වැඩක් නෑ. අපි අපිටම වෛර කරගන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මම ඒක දකිනවා. කෑම වලට හරි සල්ලි දීලා අපි කෑම කන්න. ඒ වගේම අර රක්ෂණය ගැන කතා වුණා. රක්ෂණය අඩු කළා දානවලු. පටන රක්ෂණය 7-5ක් ඕනේ නැහැ. මට ඔය ඕඩ ලංකාවේ ලෝකේ ඕනේ ශිෂ්‍යයාට නැතයි මං යනනේ මං කතා කරන්නේ. අපි සියලු දෙනා වෙනුවෙන් ඔය රක්ෂණය නවත්ත ගන්න එපා. දැන් මන්ත්‍රීවරු කීදනේ අනතුරට භාජන වුණාද මේ කාල සීමාවේ. මේ මිනිස්සු කොහමද මේ මිනිස්සු ජීවිතේ බේරගන්නේ? එනිසා මේ පාසුකම් ටික දෙන්න. ඒක පක්ෂ ඕගලන්ට වැඩිින් ලැබෙන්නේ. ආණ්ඩුව පක්ෂයෙන්නේ අපිට නෙමෙයි ලැබෙන්නේ. එනිසා අපි මේක කතා කරන්න ඕන. මන්ත්‍රීවරුන්ගේ අගේ වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ සැප සම්පත් බුක් විඳිනව නෙමෙයි. මෙන්න මේ ටික මට කියා ගන්න ඕනකම තියෙනවා. එනිසා මම කියනවා අමුනාසල වරදවා හිතන්න එපා. මේ මං කියන දේවල් මම කියන්නේ ප්‍රායෝගික සත්‍යයකින්. මම දේශපාලනේ ගොඩක් ප්‍රාදේශ ස්වභාවේ පලාස් ස්වභාවේ මේ දක්වා ඇහිලා තියෙන්නේ බොහොම දුක් කරදර මැද්දී ඒ වගේම ලොකු කැපකිරීම කරලා මේ අය වැයලේ කියන්නේ පඩි වැඩි කිරීම ගැන කිව්වනේ. පඩි වැඩි කිරීම පිළිබඳව ඇත්තම තත්ත්වයක ඉන්න නම් ලබන මාසේ පඩිය රාජ්‍ය සේවකයෝ අතට ආවෙන් පස්සේ
ඒගොල්ලෝ මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට තියෙනවා.
කොයිම් ආකාරයෙන්වත් අවුරුදු තුනකට මේ වැටුම් මිසක් අවුරුදු තුනකට පඩි වැටි වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියලා තියෙන්නේ. මහින්ද සිරිවර්ණ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එතුමානේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් හැදුවේ එතුමා. රණවිල වික්‍රමසිංහට බැඳුවෙත් එයා. අද අනුර කුමාර දිසානායකට හදලා තින්නේ එතුමා කියලා එතුමාට ස්තුති කරා. හැබැයි මම අහනවා එයාගෙන් ඔය අයවැයලේකනේ හැදුවා. ඔය හැබැයි වැය හැදුවා අය හැදුවේ කියවල බලන්න. මම මේක කියවනවා. තව කල්ලෝට මට කියවන්න. අය නෑනේ වැය හදලා තියෙනවා. කාටද බැරි වැය හදන්න? අය හදා ගන්නත් ඕනන්නේ. එනිසා මේ රට යන්නේ කොයි දිශානතියද කියලා අපිට හිතා ගන්න බෑ. එනිසා මම සන්තෝෂ වෙනවා. අපේ ගරු ඇමතුමා හොඳ තීරණයක් කරන් තියෙනවා. ප්‍රවාහන ඇමතුමා අපි ඉතින් පෞද්ගලික අංශයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මම කරන්නේ එතුමා දන්නවා. දැන් මෙට්‍රෝ සමාගම කියලා පෞද්ගලික බස් සමාගමක් ඇති කළා. සුපෝභෝගී බස් රථ 300ක් මේ අවස්ථාවේ මම හිතන්නේ ළඟදීම ලංකාවට ගෙනෙල්ලා අවශ්‍ය කරන පාරවල් අටකුත් කිව්ව හතක්ද කෝ කිව්වා. ඒකට අපි උදව් කරනවා. මේ දෙක අපි එකට එකතු වෙන්න ඕන. හොඳ වෙලාවට පෞද්ගලික ඇමතිවරයෙකුයි ගමනාගමනට ඇමතිවරයෝ දෙන්නෙක් හිටියා ඉස්සර වෙනකන් අවුරුදු ගාණක්. දැන් අද ඒක ඇමතිවරයා ඉන්නේ. අපි කාර්ය සභාවේ ඉන්න ඉතින්ද කතා කරන්න පුළුවන්. අපි සියලු දෙනා එකතු වෙලා මන් දන්නෝ ප්‍රායෝගික තත්ත්වයේ බස් ගන්න. ඔබතුමත් බොහොම හොඳ ඇහුම්කන් දෙන ඇමතිවරයෙක්ින්ද අපිට පුළුවන් මේක ඉතා සාර්ථක කරගෙන. ඒ නිසා මම මේ වෙලාවේ කාල වේලාව මදි නිසා මම මෙතන නිහඬ වෙනවා. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අන්තිම වශයෙන් මම කියන්නේ මිනිසුන්ට සහනය දෙමු. බඩු මිල අඩු කරමු. මෙන්න මේක තමයි පොහොර මිල අඩු කරමු. තේ ගවියා ගැන අනුකම්පා කරන්න පොහොර සහනාධාරය දෙන්න. මෙන්න මේ ටික අපේ පැතිවල තියෙන ලොකු අඩුපාඩුවක්. අපේ මිනිස්සු ජීවත් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වැවිලි ආර්ථිකයෙන්. ඒගොල්ලන්ට කිසිම සහනයක් නැහැ. ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අපි යෝජනා කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.